අවසරයි ස්වාමීන් වහන්සේ.
එහෙමයි.
සාමාන්‍ය දැන් අපි දන්නවා බගතුනස දේශනා කළ තියෙනවා මේ කෙලෙස් මුල් ලෝභ දේශ මෝහ කියන මේ කෙලෙස් මුල් වලින් මේ සිද්ධ වෙන්න එක්තරා අනර්ථකාරී ස්වභාවයක් තියෙනවා. මේ කෙලෙස් වල තියෙන මේ අල්පේ සාවද්ද මහා සාවද්ද භාවය. තොට අපේ මනස හරහා යම් ද්වේෂයක් මතුනට පස්සේ ඒ ද්වේෂය සඳහා අරමුණු වෙච්ච පුද්ගලයාගේ වශයෙන් ඒ පුද්ගලයාගේ ಗುಣ මහත්ය ಗುಣ හීනත්වය අනුව අපට ඒ කර්ම ඒ කරගත් අකුසල කර්මයට අනුව විපාකෙද්දී වෙන ස්වභාවයක් උස්පහත් ස්වභාවයක් අන්නේ ඒ ස්වභාවය උදාහරණයක් ලෙස ස්වාමීන් වහන්සේ අර දේශනාවක සඳහන් කරනවා රකිතවාස රජතුමාගේ පුත් කුමාරයා දුෂ්ට කුමාරයාගේ කතා ප්‍රවෘතිය. ඒ දුෂ්ට කුමාරයා කිපිලා බොහොම සැඩපරුස විදියට අර මහමාර්ගයේ ගමන් කරපු පසේ බුදුරජාණන් වහන්සේට ක්‍රෝෂ කරන පාත්‍රයේ පොළවේ ගහලා කුඩු කරපු මේ විපාකයේ වෙලෙහිම නැඟ බොහොම දාහයෙන් දැවිලා ඒ විදිහට විපාක දුන්නා. ඉතින් ඒ විදිහේ සාමනාස අපේ මනස හරහා ඇතිවෙන මේ ද්වේෂය අපි බහැරට ක්‍රියාත්මක කරද්දී ප්‍රතිචාර දක්වද්දී ඒ සඳහා අරමුණු මේ අරමුණේ ඉන්න පුද්ගලයාගේ තියෙන ඒ ස්වභාවයත් එක්ක මේ අල්පේ සාවද්ද මහා සාවද්ද භාවයේ සිද්ධ වෙන ආකාරය අපට විස්තර කරලා දෙන්න.
ඇත්තටම ඒකත් හුඟක් වටිනා කාරණයක් අපේ අවධානය යොමු කරන්න. මොකද දැන් අපි කලින් පැහැදිලි කරලා තියෙනවා කුසල කර්ම හෝ අකුසල කර්ම සිද්ධ වෙනකොට එහි පැති දෙකක් තියෙනවා මානසික සහ භෞතික වශයෙන්. එතකොට මානසිකව සිද්ධ වෙන කොටස වඩා බලවත් වෙන්නේ චේතනාව සහ ඇති වෙන මනෝභාවයන්ගේ ප්‍රබලත්වය මත. භෞතික වශයෙන් කරන දේ වඩා බරපතල වෙන්නේ ලෝකෙට සිද්ධ වෙන අනතුරෙහි ප්‍රබලත්වය මත. ඒ කියන්නේ ලෝකෙට සිද්ධ වෙන හානිය කොතෙක්ද ඒ ප්‍රමාණය මත තමයි ඒ අකුසලය වඩා බලවත් වෙන්නේ බාහිර ක්‍රියාකාරකම් මත. එතකොට ඔය කාරණා දෙකෙන්ම යමක් වඩා බලවත් වුණොත් ඒක මහා සාවද්ද බරපතලම කර්මයක් බවට පත් වෙනවා, කර්මපතයක් බවට පත් වෙනවා. සමහර කාරණාවලදී මානසික කොටස බලවත් වෙනවා, භෞතික ක්‍රියාවලිය තරම් බලවත් වෙන්නේ නැහැ. සමහර ඒවාදී මානසික කොටස තරම් බලවත් වෙන්නේ නැහැ, භෞතික කොටස බලවත් වෙන්නට පුළුවන්. මේ විදිහට ඔය කාරණා මත තමයි අල්පසාවද්ද මහාසාවද්ද බව තීරණය කරන්න වෙන්නේ. දැන් අපි මානසික පැත්ත අරගෙන බැලුවොත් යම්කිසි කෙනෙක් කරන අකුසලය බරපතල විදිහේ දේශමූලික සිතකින් සිද්ධ කළොත් ඒක මහාසාවද්ද කර්මයක් හැටියට වඩා බරපතල වෙනවා. ඒ වගේම ප්‍රබල ලෝභයකින් ඒ වගේම ප්‍රබල මෝහයකින්, මෝහය කියලා කියන්නේ කරුණු වැසෙන ගතිය, නොයැටෙන ගතිය. එතකොට මෝහය හෝ මිත්‍යා දෘෂ්ටිය වෙන්නට පුළුවන්. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි වැටහීම. මෝහය කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ නොයැටෙන ගතිය. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වරදවා වටහා ගන්නා ගතිය. එතකොට ඔය තත්ත්වයන් මත ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල මූලයන් වඩා තදින් ක්‍රියාත්මක වෙනවා නම් දැඩි කෝපයකින් නම් අපි ක්‍රියාත්මක වෙන්නේ, දැඩි ලෝභයකින් නම් ක්‍රියාත්මක වෙන්නේ, දැඩි මෝහයකින් දැඩි මිත්‍යා දෘෂ්ටියකින් නම් අපි ක්‍රියාත්මක වෙන්නේ. මානසික වශයෙන් ඒ කර්මය වඩා මහා සාවද්ද වෙන්නට කරුණු පැමිණෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු පුද්ගලයෙකුට හානියක් කරන්නට ඉදිරිපත් වෙනවා දැඩි වෛරයකින් ඉඳලා දීර්ඝ කාලීනව ඒක සැලසුම් කරලා එහෙම ක්‍රියාත්මක වෙනවා නම් එතනදී දැන් ඝාතනය කරන්නේ මිනිස්සෙක් වෙන්නට පුළුවන්. එතකොට ශනික කෝපයත් එක්කලා මිනිස්සෙක් ඝාතනය කිරීමයි දීර්ඝ කාලයක් හිතලා කල්පනා කරලායි වෛරයත් එක්කලා සැලසුම් කරලා මිනිස්සෙක් ඝාතනය කිරීමයි. එතකොට ඝාතනය වෙන්නේ මිනිස්සෙක්මයි. මිනිස්ස ඝාතන කර්මයේ වශයෙන් එකම විදිහේ කර්මයක්. හැබැයි ශනිකවත් වෙලා ක්‍රියාත්මක වෙන කෝපයට වඩා දීර්ඝ කාලීනව කල්පනා කරලා සැලසුම් කරලා වෛරී සහගතව ඒ පලිගන්න අදහස වැඩි කාලයක් පවත්වාගෙන කටයුතු කළයින් පස්සේ ඒක වඩා මහා සාවද්ද වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. අර ශනික කෝපය වුණත් එතනදී තා තදින් Tamanට ඔරොත්තු දෙන්නේ නැති විදිහේ වෙවුලා යන විදිහේ බරපතල කෝපයකින් නම් එතන කටයුතු කරන්නේ ඒකත් මහා සාවද්ද වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. දැන් ක්ෂණික කෝපේ වුණා තමන්ගේ ජීවිතය බේරා ගැනීමේ අදහසින් පහර දීලා මිනිස්සෙක් ඝාතනය වෙනවා. වෙන කරන්න දෙයක් නැති නිසා පහර දීලා මිනිස්සෙක් ඝාතනය. එතකොට මොන විදිහෙන් ඝාතනය කළා වුණත් මානුෂ ඝාතනයක් එතන වෙන්න පුළුවන්. නමුත් මේ මානුෂ ඝාතනයේදී දැඩි කෝපයත් එක්ක දෙක කරන්නේ, දැඩි වෛරයකින් සැලසුම් කරලා දෙක කරන්නේ. එහෙම නැතුව අනිකා වළක්වන්න වෙන ක්‍රමයක් නැති නිසාද එහෙම වුනේ? තමන්ගේ ජීවිතේ රැකගන්න භීතියත් එක්කද ඒ පහර දීම සිද්ධ කළේ? මෙන්න මේ වගේ ඒ ඇති වෙන මනෝභාවයේ මත කර්මය අල්පසාවද්ද මහාසාවද්ද බව තීරණය වෙනවා. ඊළඟට දෙවෙනි කාරණේ තමයි අර භෞතික ක්‍රියාවලියෙන් ලොවට සිද්ධ වෙන අනර්ථය. ඒ කියන්නේ අපි කෝපයෙන් ක්‍රියාත්මක වෙලා මැස්සෙකට මදුරුවෙකුට කුහුඹුවෙකුට වගේ නම් හානි සිද්ධ වුනේ එතනත් අනර්ථයක් තියෙනවා. හැබැයි අනර්ථයක් වුණාට අර මිනිස්සෙකුට හානි කිරීම තරම් බරපතල වෙන්නේ නැහැ. කොමක් නිසාද? එතන අර මනෝභාවයේ ප්‍රබල නිසා මහා සාවද්ද වෙන්න පුළුවන්. නමුත් ලෝකෙට සිද්ධ වෙච්ච අනර්ථය එතරම්ම ප්‍රබල අනර්ථයක් හැටියට හඳුනා ගන්නට බෑ. සත්ව ජීවිතයක් විනාශ වීම කියන එක ඒක අපට සාධාරණීකරණය කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. නමුත් අර මිනිස්සෙක් ඝාතනය කරන තරම්, භික්ෂුවක් ඝාතනය කරන තරම් මහා සාවද්ද කර්මයක් බවට පත් වෙන්නේ නැහැ කුඩා කෘමි සතෙක් ඝාතනය කිරීම කියන එක. එතකොට එතන ක්‍රියාවලිය වශයෙන් ලෝකෙට සිද්ධ වෙලා තියෙන අනර්ථය අල්පයි. ඊළඟට මිනිස්සෙක් ඝාතනය කරනකොට ඊට වඩා ලෝකෙට සිද්ධ වෙලා තියෙන අනර්ථය බහුලයි. තමන්ගේ අම්මා තාත්තා ඝාතනය කරනකොට ඊටත් වඩා බහුලයි. භික්ෂුවක් ඝාතනය කරනකොට ඊට වඩා බහුලයි. ආරයන් වහන්සේ නමක් ඝාතනය කරනකොට ඊට වඩා බහුලයි. මෙහෙම මේ ලොවට සිද්ධ වෙන අනර්ථයේ ප්‍රමාණයත් එක්කලා අපි කරන භෞතික ක්‍රියාවලියේ කර්ම විපාකය වඩා බරපතල වෙනවා. දැන් අර කිතවාස රජුගේ දුෂ්ට කුමාරයා කරපු කර්මය තරම්ම බලවත් වෙන්නට හේතුව දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ඒ මොහොතේම ක්‍රියාත්මක වුණේ. ඔහු ඔරොත්තු දෙන්නේ නැති තරම් දරාගත නොහැකි තරම් අධික කෝපයකින් තමයි එතනදි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඒ ක්‍රියාව හරහා අනර්ථය වෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට, සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි. එතකොට ඒ අනර්ථය කියන්නේ එදා දවසේ උන්වහන්සේට කුසගින්නේ ඉන්නට වෙන උන්වහන්සේට ලැබුණු දාන ටික, ලැබුණු පිණ්ඩපාත ටික තමයි අර පාත්‍රෙත් එක්කලා අරගෙන පොළවේ ගහන්නේ. එතකොට එතනදී මානසික වශයෙන් උත් භෞතික වශයෙන් උත් සිද්ධ වෙච්ච හානිය බොහොම බරපතලයි. ඒ නිසා තමයි ditta dhamma vedaniya වශයෙන් ඒ මොහොතේම ඒක ක්‍රියාවට නැංගෙන්නේ. එතකොට දැන් සමහර වෙලාවට අපි කිව්වා භෞතික වශයෙන් සිද්ධ වෙන හානිය බරපතල නොවුනා වුණත් මානසික වශයෙන් සිද්ධ වෙන කාරණේ බරපතල නම් එතනදිත් ඒක බරපතල කර්මයක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට තවත් අවස්ථා තියෙනවා බොහොම දුර්ලභ කියන්නේ අපේ අවධානය යොමු නොවන තැන්. ඒවා දුර්ලභමත් නෙමෙයි, බොහෝ අවස්ථාවල සිද්ධ වෙනවා. හැබැයි අපේ අවධානය යොමු වෙන්නේ නැහැ. ඒ මොන වගේ තැන්ද? ප්‍රබල පින්කමක් කරද්දී ඒක ඇතුලේ සිද්ධ වෙන දුර්වලකම්. ඒ කියන්නේ කඨින පින්කමක් වගේ මහා කුසල කර්මයක් කරද්දී පොඩි අඩුපාඩුවක් ඒක ඇතුලේ සිද්ධ වුණොත් ඒක සුළුපටු වෙන්නේ නැහැ. ඒක භවෙන් භවේ පසුපස එනවා මඟ හරව ගන්න බැරි විදිහට. දැන් උදාහරණයක් ඇටියට කිව්වොත් පෙර එක්තරා බුද්ධ ශාසනයකදී පිරිසක් සදහැවත් පිරිසක් එකතු වෙලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුවිශේෂ පුෂ්ප පූජාවක් මල් පූජාවක් සූදානම් කරනවා. දැන් අද කාලෙත් ඔය පිච්ච මල් පූජා, රෝස මල් පූජා, නෙළුම් මල් පූජා ආදි වශයෙන් විවිධ පූජාවන් ගිහි පැවිදි දෙපිරිස එකතු වෙලා සදහැසිතින් කරන්නේ. ඒ වගේ විශාල මල් පූජාවක් කරන්නට මේ පිරිස සූදානම් කරනවා. එතකොට සූදානම් කරලා හැබැයි පරිස්සමින් අර තැලිච්ච නැති, පොඩි වෙච්ච නැති පිරිසිදු මල් තෝරලා සකස් කරන්න උත්සාහවත් වෙනවා. එතනදී කොහොම හරි මල් ටිකක් තෝරන්න බලනකොට ඒ මල් වල කූඹි වහලා ඊට පස්සේ අර කූඹි ටික පරිස්සමින් ඉවත් කරන්න උත්සාහ කරනවා. දැන් වරක් දෙකක් උත්සාහ කරනකොට ඒ කූඹි අයින් කරන්න අපහසු වෙනකොට දැන් අපිට අර බුද්ධ පූජාවය මේක කුසලයක් යමේ කරන්නේ අර කතන්දර සියල්ල අමතක වෙලා ගිහිල්ලා අර කූඹිය හිමින්සරේ පිම්බහම යන්නේ නැත්තම් පිහදම්මහම යන්නේ නැත්තම් වරක් දෙකක් උත්සාහ කරනකොට ඌ එහෙම මෙහෙම රිංගලා ආයේ ඒක ඇතුළෙම රැඳෙන්න බලනකොට අපේ මනසේ අර තිබිච්ච සංයමය දමනය සිහිනුවන වෙනස් වෙලා ගිහිල්ලා කොච්චර කළත් මේක යන්නේ නැහැනේ කියන එක්තරා කෝපයක් නොරොස්නා ගතියක් නොසතුටක් මතුවෙන. එතකොට අර පුද්ගලයා මොකද කළේ මේ කූඹි ටික අයින් කරන්න උත්සාහ කළා මුලින්ම බොහොම මෘදු විදිහට උත්සාහ කළා ඊට පස්සේ දැන් ඔය නුරුස්නා ගතියත් එක්කලා තදින් ඔහු ක්‍රියාත්මක වෙනවා ගසා දාලා ඒ කූඹින්ව ඉවත් කරන්න. එතකොට මේ ගසා දාන අවස්ථාවේ අර මල් පෙති වලට තැලිලා සමහර කූඹින්ගේ කකුල් කැඩුනා සමහර කූඹින්ගේ නේත්‍රවලට හානි. එතකොට දැන් මේක මිනිස්සෙකුගේ අසන්ද කළා මිනිස්සෙකුගේ අත්පා කැඩුවා වගේ කාරණයක් නෙමෙයි මේ කොහොමුවකටයි මේ හානිය සිද්ධ වුනේ. හැබැයි මේ හානිය කරගත්තේ අර ප්‍රබල බුද්ධ පූජාමය කුසලයක් ඇතුලේ. එතකොට දැන් අර බුද්ධ පූජාමය කුසලය ආත්ම ගණනාවක් මොළොල්ලේ සසර විපාක දුන්නා. එතකොට ඒ බුද්ධ පූජාමය කුසලයේ විපාක දෙන හැම ආත්ම භාවයකම අර ඒක ඇතුලේ කරගත්තු කර්මයක් ඒත් එක්කලා විපාක දෙනවා. එක්කෝ උත්පත්තියෙන් අතපය විකෘති වෙනවා, එහෙම නැත්නම් ඉපදුනාට පස්සේ අතපය කැඩෙනවා, අහිමි වෙනවා, ඇස්සන්ද වෙනවා. මේ විදිහට බුද්ධ පූජාමය කුසලයේ නිසා ඒත් නැත්නම් මනුලෝපදීනෝ මනුලෝපදින්නට තරම් ඒ කුසලයේ හේතු ආසනා වුණා. හැබැයි මනුලෝ උපදින ආත්ම භවවල අත්පා කැඩෙනවා, ඇස්සන්ද වෙනවා. මොකද අර කර්මයත් ඒකත් එක්ක එනවා. දැන් කරගත්තු කර්මය අතින් බැලුවොත් එතරම් බරපතලම දැන් මිනිස්සෙකුට හානි කරනව තරම් බරපතල සිද්ධියක් නෙමෙයි එතන සිද්ධ වුනේ. ඒ වගේම දැඩි කෝපයකින් දැඩි වෛරයකින් කටයුතු කළත් නෙමෙයි. නමුත් ඒ අල්පසාවද්ද කර්මය වුණත් අනිවාර්යෙන් විපාක දෙන තැනටපත් වුණා. අර මහ පිංකමක් අතරේ කරගත්තු නිසා ඒ මහ පිංකම විපාකත්වයට පත් වෙනවා. ඒක වළක්වන්නට බෑ. ඒ වළක්වන්නට බැරි විදිහට ඒ කුසල විපාක දෙනකොට ඒක ඇතුලේ කරගත්තු පොඩි පොඩි අඩුපාඩු ඒත් එක්කලා අනිවාර්යෙන් මතුවෙන්න ගන්න. අන්න ඒ විදිහට අපේ අවධානය යොමු නොවන පැති තියෙනවා. දැන් ඔය කඨින පිංකම් එහෙම කරගන්නකොට හරි පරිස්සම් වෙන්නට ඕන කරන්නේ එකයි. කඨින පිංකම අටමහා කුසල් වලින් පළවෙනිම කුසලයේ ප්‍රබලම කුසලයේ කියන ප්‍රශ්නාව විතරක් හිතේ තියාගෙන කුසල් කරන්න ගියොත් ওই විදිහේ ලොකු හානි කරගන්නවා. ඒ කඨින පිංකම කරන්න ගිහිල්ලා අපි වංචා කළොත්, බොරු කළොත්, හොර කළොත් එතකොට අනිත් අවස්ථාවකදී පොඩි බොරුවක්, වංචාවක්, හොරකමක් කළයි කියලා ඒක මහා සාවද්ද නොවෙන්න පුළුවන්. නමුත් කඨින පිංකමක් කරන අතරේ ඒ කඨින පින්කම සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නට ගිහිල්ලා අර වගේ බොරුවක්, හොරකමක්, වංචාවක්, රැවටීමක් එහෙම කරන්නට ගියොත් ඒක බරපතල වෙනවා. ඒක බරපතල වෙන්නේ ඇයි? අර කඨින පින්කමේ කුසලය ප්‍රබල නිසා ඒකත් එක්කලා අර දුර්වලකම මතුවෙන්නට ගන්නවා. අනිත් එක තමයි ඒ ප්‍රබල කුසලයක් සිද්ධ කරන අතරේ දැන් අපි දන්නවා වස්ත්‍රයක් පිරිසිදු වෙන්න ඒක කිලිටි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද කිලුට පැහැදිලිව පෙනෙන්න ගන්නවා, මතුවෙලා පෙනෙනවා. එතකොට පිහියක් මෝහක් තියන්න ඒකෙන් සියුම් දේවල් කපන්න පුළුවන්. දැන් දැලි පිහියක් වගේ එකකින් කෙස් ටික පවා පහසුවෙන් කපන්න පුළුවන්. හැබැයි ඒකේ සියුම් බව වැඩි වෙනකොට වෙන්න පුළුවන් අනර්ථයක් වැඩි. අනිකුත් ආත්ම භවවලට වඩා මනුෂ්‍ය ලෝකේ විශිෂ්ටයි, තීව්‍රයි. තීව්‍රතාවයේ වැඩි වෙන්න මනුෂ්‍ය ලෝකෙදී වෙන්න පුළුවන් අනර්ථය වැඩි. ඒ කියන්නේ ආනන්තරේ පාප කර්ම ගත්තන් පස්සේ අනිකුත් කිසිම ලෝකයක කරන්න බැරි පව්කම් පහක් තමයි ආනන්තරේ පාප කර්ම. ඒතර ලෝකේ කල හැකි මහා සාවද්ද බරපතලම කර්ම පහ තමයි ආනන්තරේ කර්ම පහ. ඒ පහ අන් කිසිම ලෝකයක කරගන්නට බෑ මනුස්ස ලෝකේ හැරමකට. එතකොට ඒ ඇයිද එහෙම වෙන්නේ? අර දැලිපිහිය කෙස් කපන්නට තරම් සියුම් වෙනකොට කන් කැපෙන්න, බෙලි කැපෙන්න බොහොම සියුම් විදිහට ඉඩකඩ තියෙනවා. ඒ වගේ තමයි සියුම් බව වැඩි වෙනකොට, තීව්‍රතාවය වැඩි වෙනකොට වෙන්න පුළුවන් හානියත් එතරම්ම බරපතල වෙනවා. පිරිසිදුකම වැඩි වෙනකොට සුළු දෙයකින් කිලුට වෙන්නට තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඉහළට යන්න යන්න ඇදගෙන වැටුනොත් වෙන්න පුළුවන් හානිය වැඩි වෙනවා. අන්න ඒ වගේ තත්ත්වය අර මහා පිංකම් අතරේ පොඩි පොඩි අකුසල කර්ම කරගත්තාම ඒ අකුසල කර්මයක් හැටියට වෙන්ව ගත්තොත් ඒක එතරම් මහාසාවද්‍ය නෑ, අල්පසාවද්‍යයි කියලා කියන්නට වෙනවා. නමුත් අර මහා පිංකමක් අතරේ කරගත්තොත් ඒක මහාසාවද්‍ය කර්මයක් හා සමානව අර කුසලය විපාක දෙන අවස්ථාවල ඒවත් මතු වෙලා විපාකත්වයට පත් වෙනවා. ඉතින් එහෙම පැත්තකුත් තියෙනවා. ඒ කාරණා අපි ටිකක් නුවණින් සිතලා බලලා ඕන. අකුසල් වලින් වැළකීම සහ කුසල් කිරීමේදී අපි විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන, අර වගේ හානි නොකර ගන්න. මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා. තව අවශ්‍ය ගැටලු විමසන්න.